สมันตาจักขวานิสุอัตราวัจจันติเดวตาสัมดัมมังมิงดาวัจโจสมันตุสัพโพมัคคุดัง
สังสังสัพ
ธัมมัสสะวะนะคาโลอะยังปะปันตาธัมมัสสะวะนะคาโลอะยังปะปันตาธัมมัสสะวะนะคาโลอะยังปะปันตานะมิตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะมิตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะมิตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะเวนิภิกขะวิวาทะตุปัตติวิโมวะคัตโตนะโวอนัตตังนิอัจจริตังปุตตุลัมมาติอาฆาตังปฏิวินิติอนัตตังจรติตังกุติตลัมบาติอาฆาตังปฏิวินิติอนัตตังจริสติตังกุติตลัมบาติอาฆาตังปฏิวินิติยัสสะนิมนัสสสะอนัตตังอัจจริอนัตตังจรติอนัตตังจริสสติตังกุติตตลัมบาติอาฆาตังปฏิวินิติอัปปิยัสสะนิอะมะนาปัสสะอัตถังอัจจรีอัตถังจรติอัตถังจริสสติตังกุติตตลัมบาติอาฆาตังปฏิวินิติณเวนิภิกขะวิวาทะตุปัตติวิโมวาติติปูจนียมหาสังฆรัตนินอวสรายSasara katarim itarayam kamati Gunapurana banahane karunika pingvatuni Adatni pingyati pirisa Labagat minisjivitaya Tavatavat aratavat karaganini ජීවිතයේ සැනසීම පිණිස හේතු වෙන සසර ගමනේ සුරක්ෂිත භාවය පිණිස උපකාර වෙන සංසාර විමුක්තිය පිණිස නැවත නැවතත් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් උතුම් සද්ධර්ම ශ්‍රවණයට මඟ සැලසෙන උතුම් උදාර පින්කමක් සිද්ධ කරගන්නයි බලාපොරොත්තුව. ඒ උතුම් අරමුණ මූලික කරගෙන කුල පරම්පරාගත මෞපිය සහෝදරාදී නම් සඳහන් කළ ඒ කුල පාර්ශවයන්හි නියවිය සියලු ඥාතිවරු මෙන්ම සංසාරගත සියලු ඥාති වර්ගයාද සිහිකොට ඒ හැමත පින් අනුමෝදන් කරමින් මේ බණ හැම පිරිසටත් ලොව පුරා මේ මොහොතේදී මේ උතුම් සදහම් දේශනාවට සවන් තත් යොමන හැමතත් මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුනේම සියලු ආශ්‍රවක්ෂය කොට මගඵල නිවන් අවබෝධය පිණිසම නියගියා වූ හැමතත් සුදීවත්ව වාසය කරන හැමතත් මේ උතුම් පින්කමද හේතු පනිශ්‍රය වේවා කියන උතුම් සත්ප්‍රාර්ථනාව ඇති කරගෙන රටබය සමය වෙනුවෙන් අපරිමිත මහා සේවාවක් සිද්ධ කරලා තමන්ගේ නේත්‍රයක් පවා ඇසක් පවා ඒ වෙනුවෙන් කැප කරලා අභූත සම්පතියකු හැටියට කටයුතු කොට විශ්‍රාමිකව ඉන් අනතුරුවද නොනැවති අපේ රටේ අනතුරු විපත්වලට පත්වෙන ස්වභාවික අස්වාභාවික විපත්වලට පත්වෙන හැමත පීට පිළිසරණ වෙමින් කාලයක් තිස්සේ ඒ පුනරුත්ථාපන කටයුතු වල ඒ හදිසි විපත් අවස්ථාවලදී ඒ සියලු කටයුතු මෙහෙයවීම සංවිධානය කරමින් කටයුතු කොට දැනටද ඒ සියල්ලෙන් යම් දුරකට මිදී එදා තේර පුත්තාදය යෝධයානන් සිහිපත් කරවමින් අද වන විට තමන්ගේ සසර ජය ගැනීම සඳහා මාර යුද්ධයකට පිවිසෙමින් අර්ථයෙන් ධර්මයෙන් ජීවිතය පෝෂණය කරගෙන මේ ජීවිතයේම මගඵල නිවන් අවබෝධය පිණිස සිත් මෙහෙයවා කටයුතු කරන මේගුජෙන්දාය ගාමිණී හෙට්ටිආරච්චි මැතිතුමන් තමාදරණීය සහෝදරියන් දෙපළ රුක්මාල් හෙට්ටිආරච්චි මැතිනිය ගයාත්‍රී හෙට්ටිආරච්චි මැතිනිය ඇතුළු අවශ්‍යතම ඥාති ඉපැල්සියෙන් පිරිවර ආගමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සඵල වේවා. මේ ජීවිතේම ගෞතම බුදු සසුනේම ලෝතුරු මගඵල නිවන් අවබෝධ වේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාවද අපද අපේ සිත්වලද ජනිත කරගෙන ඊටම උපකාරී වෙන මාතෘකා ධර්මයක් බෞද්ධයා මාධ්‍ය ආයතනය විසින් අදට නියමිත මාතෘකාව හැටියට අපට තෝරා දුන්නේ නියම කළේ අංගුත්තර නිකාය පංචක නිපාතයේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ සත්තාවාස වග්ගයේ එන ආඝාත පටිවිනය කියන සූත්‍ර ධර්මය. අපි දන්නවා පින්වතුනි සියලුම අකුසලයට මූලයේ හැටියට අකුසල් මුල් පිළිබඳව අපි කතා කරනකොට ඉගෙන ගන්නකොට ලෝභ දේශ මෝහ නමින් හේතු තුනක් පිළිබඳව ඉගෙන ගත්තා. අන්න ඒ හේතු අතරට වැටෙන දේශයට ඇතුළත් වෙන ආඝාතය ක්‍රෝධය කෝපය වෛරය තරහව තවදුරටත් ගියාම ඉරිසියාව පළිගැනීම යටතේ අපේ සිත්වල ජනිත වෙමින් අපේ දෙලවම විනාශකට දමන යකඩයක හටගන්න මලකඩය යකඩයම කා දමන්නාසේ අප තුළම පහළ වෙන ජනිත වෙන සිතේම උපදින ද්වේෂය නම් වූ ඒ චිත්ත වේගය චෛතසික ධර්මය හඳුනාගෙන ඒ යටපත් කොට මෛත්‍රී බලයෙන් අද්වේෂයෙන් සිත සුවපත් කරගන්නේ කොහොමද යන කරුණ මේ සූත්‍රයට අනුව යමින් අපට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සූත්‍රය තුළින් දෙන අදහස එච්චර සරලම නෑ. එහෙත් අපි එයින් කියවෙන අනාත්ම ධර්මය වගේම අපේ ජීවිත වලටත් ගලප ගත හැකි ආකාරයකින් මේ කරුණ පැහැදිලි කරගන්න පැහැදිලි කරලා දෙන්න කාලානුරූපීව අපි අදහස් කරනවා. පින්වතුනි, ආඝාතය කියලා කියනකොට අපේ ජාතික රෝහලට ගියාම අවිදෙවෙන යමකට අපට දකින්න ලැබෙනවා ආඝාත ඒකකය කියලා කොටස. ඒ ආඝාත ඒකකයට අයත් වාක්‍යයකට ඇතුළු වෙලා බැලුවොත්, කවුද මේ වාක්‍යවල ඉන්නේ කියලා බැලුවොත්, එහි ඇත්තේ එක්වත් අප්‍රාණික වෙච්ච, එක්වත් අප්‍රාණික වෙච්ච, එහෙම නැත්නම් අත්තා දෙකම අක්‍රිය වෙච්ච, එහෙමත් නැත්නම් ශරීරයේ මොනයම් හෝ කොටසක් ස්වභාවික ක්‍රියාවලියෙන් බහැර වෙච්ච නතර වෙච්ච රෝගීන් තමයි දැකගන්න ලැබෙන්නේ. දැන් අපට හිතාගන්න පුළුවන් ඒ ආඝාතයේ නැමැති කායික රෝගී තත්ත්වයේ වැළඳුණු කෙනෙකුට කැමැති කැමැති තැනකට ඇවිද යන්න පුළුවන් කමක් නැහැ. ළඟට ගිහිල්ලා කැමැති කැමැති සැපටක් විඳින්න බෑ. ඒ අය එක්තරා විදියකින් එප්පල වෙලා තව කෙනෙකුගේ පිහිට පිළිසරණ නැතුව තමන්ගේ ශරීර කෘත්‍යාදී කටයුතුවක් සිද්ධ කරගන්න බැරි තරමට කිසියම් ආකාරයකින් එක්කන් වෙලා, එතකොට ඒ කායික ආඝාතයට හේතු කාරණා විමසනකොට කායික ක්‍රියාවලිය නතර වෙන්නට හේතුව මොළය විසින් ලබා දෙන පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව අවම වීමෙන් මොළයේ සෛලවල ඇතිවෙච්ච යම් යම් හානිවීම් නිසා නිබඳු අඩපණවීම් ඇති බව වෛද්‍ය විද්‍යාවේ අපට කියලා දෙනවා. මොළයේ වම් පැත්ත ශරීරයේ දකුණු පැත්ත ක්‍රියා කරන අතර මොළයේ දකුණු පැත්ත ශරීරයේ වම් පැත්ත ක්‍රියා කරන බවයි ඒ නවීන විද්‍යාවන් තුළ අපට පැහැදිලි කරන්නේ. හැබැයි ටිකක් බුදුදහමත් එක්ක ගැලපෙනකොට මේක පොඩි වෙනසක් තියෙනවා. අපි ධර්මයේ තුල ඉගෙන ගන්නේ මේ ශරීරයේ සෑම අවයවයක්ම ක්‍රියාත්මක වෙන්නේ මනස මූලික වෙලා කියලා. සිටීමයි ඉස්සෙල්ලා සිදු වෙන්නේ. ඒ සිටීමට අනුව උපදින චිත්තජ කිරිය වායෝ ධාතුව මූලික වෙලා ශරීරයේ ක්‍රියාත්මක වෙන බවයි ධර්මයේ තුල අපි ඉගෙන ගන්නේ. මේ දෙක එච්චර ලොකු වෙනසක් නෑ. අපි දන්නවා රූප වාහිනී ආයතනයේ මේ මාධ්‍ය ආයතනය මෙතනින් ශබ්ද තරංග මේ විශ්වයට එකතු කළාට මේ තරංග විකාශනයට පත් කරන්නේ ඒ ප්‍රදේශවල පිහිටා තියෙන විකාශනාගාරවලි. විකාශනාගාරයක ක්‍රියාවලිය නතර වුණොත් මෙහෙන් ශබ්ද තරංග නිකුත් කළාට ඒක අපේ රූපවාහිනියට අපේ ගුවන් විදුලියට ගලාගෙන එන්නේ නැහැ. එතකොට මෙහෙන් නිකුත් කරන ශක්තිය වේගවත් කරලා පැතිරවීමේ හැකියාව තියෙන්නේ විකාශනාගාරයට. අපි තේරුම් ගන්නට ඕන සිත කියලා කියන්නේ මේ වගේ මධ්‍යස්ථානයක් නම් මොළය කියලා කියන්නේ මෙතනින් නිකුත් කරන තරංග නියෝග තවදුරටත් ශරීරය පුරාවට ව්‍යාප්ත කරන විකාශනයට පත් කරන තැනයි මොළය කියලා කියන්නේ. එනිසා බුදුදහමයි ඒ නවීන විද්‍යාවයි දෙක එකතු කරගත්තාම ඒක ලොකු දුරස් බවක් නේ. එතකොට කායික ආඝාතය ඒ විකාශනාගාරයේ අඩුව. මානසික ආඝාතය දෙක් වෙනවා. ඒ මානසික ආඝාතය තමයි අද මේ සූත්‍රයේ තුලින් කියවෙන මාතෘකාව බවට පත් වුණේ. එතනදී අර විකාශනාගාරයේ නෙමෙයි ඒ විකාශනාගාරයට ශබ්ද එවන රූප එවන මූලස්ථානයේම සිදුවෙච්ච අඩුව. ඒ ආඝාතයේ වැළඳුනහම අර කායික ආඝාතයේ වැළඳුනා වගේමයි. කායික ආඝාතයේ වැළඳුණු කෙනාට කැමැති කැමැති තැනකට යාගන්න බෑ. කැමති කැමති සපතක් විඳ ගන්න බෑ. ඒ වගේම වෛරය, ක්‍රෝධය, කෝපය ආදී කොට විවිධ නම් වලින් හඳුන්වන මේ මානසික ආඝාත තත්ත්වය අපේ සිතේ උපන්න මේ සංසාර ගමනේ මිනිස්ය, දිව්‍ය, බ්‍රහ්ම සපතට යාගන්න බෑ. උතුම් සේම භූමිය වූ නිවමට යාගන්න බෑ. හරියට උත්තල වෙච්ච කෙනෙක් වගේ ඇවිද ගන්න බැරි වෙච්ච කෙනෙක් වගේ මේ ආඝාතය වැළඳුනහම. එනිසා මේ ආඝාතය වැළඳුණු කෙනෙකුට ලබාගත් ජීවිතය තුළ නිඳයුතු සැපතවත් නිඳ ගන්න පුළුවන් කමක් නේ. අපි දන්නවා, අපි අත්දකිනවා අපේ සිතේ ක්‍රෝධය, කෝපය, වෛරය, තරහව දැඩිව පහළ වෙච්ච දවසේ නිදිහනට ගියාට අපට සුවසේ නිඳ යන්නේ නේ. බොහෝ වෙලාවක් මෙහෙස කර රාත්‍රියක් ගෙවලා අවදි වෙන්නේ ප්‍රබුද්ධ භවකින් නෙමෙයි, බොහෝ මාඳුරු භවකින්. අවදි වීමත් සැපදායකනේ. ඊළඟට නිින්ද ගියත් බොහෝම නපුරු සිහින තෙන්නේ. ඒ කෝපය, ක්‍රෝධය ඇති වෙච්ච දවසේ මනුෂ්‍යයන්ට ප්‍රිය නැහැ. අපි කියනවා මූණ දිහා බලන්නවත් බෑ නපුරුයි කියලා. මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි, ඒ වෙලාවේ අමනුෂ්‍යයන්ටත් අප්‍රියයි. ගෙදර ඉන්න සුරතල් බල්ලා බලලවත් ඒ වෙලාවට ළඟට එන්නේ නැහැ. ඒ අයත් දන්නවා ආවොත් පහරක් වදින්න පුළුවන් කියලා. මනුෂ්‍යයන් නොවන අයත්
ප්‍රිය කරන්නේ විලාවිදී. එහෙම අය දෙවියෝ රකින්නේ නේ, මිනිස්සුෝ රකින්නේ නේ. ඒ වගේම ඒ කෝපයෙන් ක්‍රෝධයෙන් ඉන්න කෙනාට බොහෝ වෙලාවට ඒ ක්‍රෝධයට කෝපයට ලක් වෙන අයගෙන් අවියෙන් ආයුධයෙන් වශයෙන් විසෙන් අනතුරු පෙමිණෙන්නත් පුළුවන්. ඒ හිත සමාධිගත කරන්න බෑ. ඒ හිත වික්ෂිප්තයි. භාවනා කරන්න ගියාට හිත එකඟ කරන්න බෑ. ඒ ක්‍රෝධයේ කෝපය නිතර උපදින කෙනාගේ මුහුණ අවලස්සනයි. ප්‍රිය උපදවන මුහුණක් නෙමෙයි. ඒ වගේම එබඳු කෙනෙකුට මරණ මොහොතට හොඳින් සිහිනුවණින් මුහුණ දෙන්න බෑ. ඒ කෝපයේ ක්‍රෝධයේ නිසාම සිහිමුලා බවින් මිය ගිහිල්ලා මරණින් මත්තේ දුගතියාත්ම භාවයක උපදින්න වෙනවා. එනිසා මේ ක්‍රෝධය කෝපය පටිඝය කියන මේ මානසික තත්ත්වයන් තුළ අපට මෙලවින් හා සසරින් අත්විඳින්නට වෙන ආදීනවය බොහෝම භයානකයි, බොහොම අනතුරුදායකයි. මේ තත්ත්වය මනසෙ හටගත්තාම දුකටපත් වෙච්ච අවස්ථාවක්. සුවසේ නිින්ද යන්නේ නේ, ආහාරයේ රස දැනෙන්නේ නේ, ප්‍රියමනාප සුඳුරු අය එක්ක එදාට ප්‍රියමනාපව කටයුතු කරන්න බෑ. ඒ ප්‍රියමනාප දූදර මොණපුර මිනිපිරියන් ළඟට ඇවිල්ලා කතා කළත් එදාට දැනෙන්නේ මහා කරදරයක් හැටියට. එනිසා අයා සූරියව්වේම දුකට වැටිච්ච කෙනෙක්. ඒ විතරක් නෙමේ, ඔහු රෝගියෙක් බවට පත් වෙනවා. රෝගියා කියලා කියන්නේ උන්මත්තක රෝගියෙක්, නිකං රෝගියෙක් නෙමෙයි. උන්මත්තකයාට හොඳ නරක තේරෙන්නේ නේ, යහපත අයහපත හඳුනන්නේ නේ. අම්මා තාත්තා දුව පුතා ස්වාමියා බිරිඳවත් හඳුනගන්න බැරුව යනවා. එහෙම වුණාම තමයි නපුරු වචන පිට වෙන්නේ. පහර දීම, වද වේදනා ඇති කිරීම, ඝාතනය කිරීම වැනි ක්‍රියාවන් සිද්ධ වෙන්නේ ඒ මානසික රෝග තත්ත්වය වැළඳුණාම. ඒ නිසා මේ ආඝාතයේ ප්‍රතිග්‍රහය කියලා කියන්නේ එක්තරා විදිහක හිතේ වැළඳෙන රෝග තත්ත්වයක්. එනිසා අපි මෛත්‍රී භාවනාව වැඩනකොට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියන වචනේ ගන්න. මේ වචන දෙක තේරුම් කර ගන්න ඕන. මෙයින් කියවෙන්නේ වෙනත් වෙනත් දුක් වේදා පිළිබඳව නෙමෙයි, වෙනත් වෙනත් රෝග පිළිබඳව නෙමෙයි. මේ මානසික තත්ත්වය ඇතුළත වුණාම තමන්ට සූරියව්වේම දැනෙන දුක අත්දැකීමට අරගෙනයි නිදුක් වේවා කියන්නට ඕන. අනේ නිවන් දුකක් නොවේවා. මේ රෝග තත්ත්වය තමන්ට වැළඳුණාම තමන්ට හොඳ නරක නොපෙනී යනවා. උන්මත්තක රෝගියෙක් වගේ කටයුතු කරන්න පෙළඹෙන ආකාරය තමන්ගේ අත්දැකීමෙන් දන්නවනම් අනේ මෙබඳු රෝගී තත්ත්වයක් කිසිවෙකුට නොවේවා, නිරෝගී වේවා. මේ තත්ත්වයෙන් හිත නිදහස් වෙච්ච වෙලාව හරිම සැපට සුවපත් වේවා. මේ වචන වල අර්ථය තේරුම් නැතුව මෛත්‍රී භාවනාවට යොදා ගන්නවා නම් මෙන්න මේ අර්ථයත් හිතේ රැඳෙන්න ඕන. ඉතින් කොහොම හරි පින්වතුනි, මගේ ශාන්තිනායක පුරෝගුරු බුදුරජාණන් වහන්සේ මේ අපේ හිතේ ඇති වෙන මේ භයානක මානසික තත්ත්වය යටපත් කරගන්න පුළුවන් ක්‍රම සහ විදි විවිධාකාරයෙන් දේශනා කරලා තියෙනවා. හැබැයි මේ සූත්‍රයෙන් කියවෙන්නේ වෙනද අහපු කාරණාවකට වඩා ගැඹුරු අරුතක්. අපි දන්නවා පින්වතුනි, කෙලෙස් ස්වභාවයන් ගැන හොයනකොට ඒකෙත් අවස්ථා තුනක් තියෙනවා, අනුසය, පරිඋත්ථාන, විතික්කම කියලා. විතික්කම කියලා කියන්නේ පුපුරාගිය අවස්ථාව, ක්‍රියාවට, වචනයට, ක්‍රියාවට නැගින අවස්ථාව. පරිඋත්ථාන කියලා කියන්නේ හිතේ අවදි වෙන අවස්ථාව. අනුසය කියලා කියන්නේ තරහ, කෝධ ආදී හිතේ අවදි වෙලා නැහැ. හැබැයි අවදි වෙන්න තියෙන හේතුව සංගවි පවතින අවස්ථාව. එතකොට ඔය කියන ක්ලේශයන් යටපත් කරන්නත් අවස්ථා තුනක් තියෙනවා. තදංග, විඛම්බන, සමුච්ඡේද. තදංග කියලා කියන්නේ తాවකාලික, මොහොතකට හෝ කරන යටපත් කිරීම. විඛම්බන කියලා කියන්නේ ධ්‍යාන වශයෙන් නැවත බොහෝ කලකට උපදින්නට බැරි වෙන ආකාරයෙන් ගැඹුරින් යටපත් කොට ගැනීම. එවැගේම සමුච්ඡේද කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නැවත නොහට ගන්නාසේ, නැවත හටගන්නේ නැති වෙන්නම අර අනුසය වශයෙන් පවතින අවස්ථාව පවා සිඳ බිඳ අවසන් කිරීම. නැවත ඒ හිතේ ආඝාතයේ හටගන්නේ නැති තත්වයට පත් කිරීම. මෙන්න මේ අවස්ථා තුන මේ කෙලෙස්ය යටපත් කරන්න තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ තදංගව යටපත් කරන හැටි දේශනා කරලා තියෙනවා. අපි මෛත්‍රී භාවනාවක් වැඩීමෙන් මොහොතකට හෝ මානෙන්න සියලු සත්ත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන මේ චින්තනය තුළ තදංගතාවකාලිකව ඒ මොහොතට හෝ ඒ ක්‍රෝධය, කෝපය, වෛරය, පලිගැනීම ආදී නපුරු ගති අපි හිතේ යටපත් කරනවා. ඊළඟට එහෙම භාවනා කරලා හුඟක් පුරුදු පුහුණු කරගත්ත කෙනෙක් ධ්‍යාන මට්ටමකට එනවා. ධ්‍යාන තලයකට එනවා කියලා කියන්නේ ඒ ධ්‍යාන මට්ටමට ආපු කෙනා කාමාවචර නෙමෙයි, එයා රූපාවචරයි. කාමාවචර කියලා කියනකොට කාම ලෝකයට ඇහැ, කන, නාසය, දිව, කය කියන මේ පහම තියෙනවා. ඒ පහට ගොදුර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස පහස කියලා බාහිර ආයතන පහකුත් තියෙනවා. මෙන්න මේ ආයතන 10ම අතහැරලා මේ ආයතන 10 පිළිබඳවම අද්දකීම් වලින් නිදහස් වෙලා මනස තුල සබුරු දෙහෙනි අරමුණක පිහිටුවාගත් මොහොතයි අපි සාමාන්‍ය වශයෙන් ධ්‍යාන කියලා නම් කරන්නේ. අන්න ඒ බඳු අවස්ථාවක කාම ලෝකයේ මොහතකට හෝ ඉක්මවා කාමාවචර මට්ටම, ඉක්මවා රූපාවචර මට්ටමට හිතපත් කරගත් බැවින් ඒ ධ්‍යාන තලයේ සිත රඳවා ගන්නා කාලය ලෝභ දේශ ආදියට පහළ වෙන්නට ඉඩ නැති බැවින් අපි ඒකට කියනවා වික්ඛම්බන ප්‍රහාණය කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ සඳහා මඟ කිව්වා, කරුණ කිව්වා. ඒ වගේම උන්වහන්සේ සමුච්ඡේද ප්‍රහාණයට නැවත නොහට ගන්න ස්වභාවයෙන්ම සම්පූර්ණයෙන්ම මේ ආවේගය, මේ ද්වේෂය ගෙවා දමන ක්‍රමයක් උන්වහන්සේ දේශනා කළා. සමුච්ඡේද ප්‍රහාණය පිණිස මේ සූත්‍රයෙන් දෙන අදහස සම්පූර්ණයෙන් විමසා බැලීමක් කළොත් ඒ සමුච්ඡේද ප්‍රහාණය පිණිස අනාත්ම දර්ශනයක් මතුවන ආකාරයෙන් නුවණ මෙහෙය යුතු ආකාරයයි මේ තුල කියවෙන්නේ. එහෙත් අපේ ගැඹුරු දහමකට විශේෂයෙන් කරුණු පැහැදිලි කරගන්නට නොගියත් අල්ප වශයෙන් හෝ ඒ ගැන යමක් කිව යුතු වෙනවා. මේ දේශනාව තුළ උන්වහන්සේ කරුණු පැහැදිලි කරන්න ආරම්භ කළේම නවමේ භික්ඛවේ ආඝාත විනය, ආඝාත පටි විනය. මේ අනුව අපි කල්පනා කරලා බැලුවොත් මෙහි කියවෙනවා අපට මේ ආඝාත කියන දේශසිත මූලික කරගත් මානසික තත්ත්වය සිතේ උපදින්න පුළුවන් අවස්ථා නමයක් තියෙනවා. නවවිධ ආඝාතය, එක සමහර තැනක දස ආක්‍රෝෂ නමින් තවත් අස්ථාන ක්‍රෝධය දෙක් කරලා දක්වා තිබෙන තැන් තියෙනවා. එතකොට අපට ක්‍රෝධය, කෝපය ඇති වෙන්න පුළුවන් ආකාර නමය තියෙනවා අපේ හඳුන ගන්න ඕන. ඒක තමා මූලික කරගෙන තමන්ගේ හිතයිසියා මූලික වෙලා තමන්ගේ අහිතවත් කෙනා මූලික වෙලා මෙන්න මේ අවස්ථා තුන පාදක කරගෙනයි මේ කෝපය, ක්‍රෝධය අප තුළ උපදින්නේ. පළමුව තමා මූලික කරගෙන අනත්තං මේ අචරි, අනත්තං මේ චරති, අනත්තං මේ චරිස්සති. අසවල් අසවල් කෙනා මට අතීතයේ අනර්ථ කළා, අයහපතක් කළා, මා පෙරදුවා, මා ජයගත්තා. අද වර්තමානයේ මේ මොහොතේ අද දවසෙත් මට හිරිහැර කරනවා, කරදර කරනවා, සීදා කරනවා. අතීතයේ වගේම වර්තමානයේ තුලක් ඒ වගේම අනාගතයෙන් මෙයා අපට අනාගතේවත් පිහිටක් වෙන එකක් නේ. මොහු අපට අනාගතේ හිරිහැර කරයි, මට කරදර කරයි, පීඩා කරයි. එතකොට තමා මූලික කරගෙන අතීතයේ අසවල් අසවල් අය පීඩා කළා, දැන් මට පීඩා කරනවා, ඔවුන් මට අනාගතේ පීඩා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහෙන් මනස මෙහෙවනකොට උපදින්නේ ක්‍රෝධය, කෝපය. එවගේම මගේ ප්‍රිය හිතයිසී කෙනාට ඔවුන් අතීතයේ හිරිහැර කරදර කළා, වර්තමානයේ මගේ හිතයිසීන්ට හිරිහැර කරදර කරනවා, අනාගතයේ මේ අය මගේ හිතයිසීන්ට හිරිහැර කරදර පීඩා කරාවි, අනාගතයේ ඇසුරු වෙලත් මේ මනස මෙහෙව්වොත් අතීතය අනුව, වර්තමානය අනුව, අනාගතය අනුව හිතයිසියා මූලික කරගෙන මනස මෙහෙවීමෙන් ක්‍රෝධය, කෝපය උපදින්න පුළුවන්. ඒ වගේම තව ආකාරයක් තියෙනවා අපේ හිතේ ක්‍රෝධය, කෝපය උපදින්න පුළුවන්. ඒ තමයි අපිට කළ පෞද්ගලික අනර්ථයක් නේ, අපට කළ හිරිහැරයක් නේ. නමුත් මට අකමැති, මා අප්‍රිය කරන කෙනාට කවුරු හරි මනුස්සත්වයේ නාමයෙන් උදව්වක් උපකාරයක් කළා නම් ඒක මට දුස්සන්නේ. මගේ අහිතවත් කෙනාට අතීතයේ උදව් කළේ මේගොල්ලෝ. දැනුත් මගේ අප්‍රිය අමනාප කෙනාව රකින්නේ, උදව් කරන්නේ මේ අය. මගේ අප්‍රිය අමනාප කෙනාට අනාගතයේත් මේගොල්ලෝ උදව් කරાવી. අන්න බලන්න දැන් තමා හිතයිසිය අයිතවත් කෙනා මේ තුන්දෙනා ඇසුරු කරගෙන අතීත අනාගත වර්තමාන වශයෙන් නව ආකාරයකින් අප තුල ක්‍රෝධය කෝපය උපදින ආකාරය අපිට ප්‍රත්‍යක්ෂයෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් ඔන්න මේක අපිට නොතේරෙන ධර්මයක් නෙවෙයි. අපි හොඳටම දන්නවා අපට නිතර නිතර ක්‍රෝධය කෝපය උපදින්නේම මේ වූ ආකාරයේ එක්ක තමා මූලික වෙලා අතීතය අනුව අනාගතය අනුව වර්තමානය අනුව සිත් මෙහෙවලා ඒ අතීතයේ වර්තමානයේ අනාගතයේ තමන්ට හිරිහැර කළ කරන කරන්නා වූ යම් පුද්ගල සමූහයක් ඇසුරු කරගෙනයි ඒ කෝපය උපදිලා තියෙන්නේ. හිතංසයා ඒ කෝපයේ ක්‍රෝධය උපදින්නේ අතීතයේ තිරියර කළ අය ඉන්නවා, වර්තමානයේ තිරියර කරන අය ඉන්නවා, අනාගතයේ තිරියර කරාවි කියලා හිතන අය ඉන්නවා. එතනත් හම්බ වෙනවා පුද්ගල සමූහයක්. ඊළඟට මගේ හිතයිසියා කියලා තැනත් අපට පුද්ගලයෙක් හම්බ වෙනවා. ඒ පුද්ගලයාට හිරිහැර අර්ථ යහපත කරන අය කළ අය අනාගතේ කරයි කියලා හිතන අය දැන් අපට හොඳින් විමසා බැලුවේ මේ ක්‍රෝධය කෝපය උපන්තන මම කියලා කෙනෙක් පුද්ගලයෙක් පිළිබඳව මට හිතවත් හා අහිතවත් කියලා පුද්ගල දෙකොටසක් පිළිබඳවත් මා හා හිතයිසී හා අහිතවත් කියන මේ තුන් පිරිසට හිරිහැර කරදර කරන හෝ හිතයිසීව පිහිටවන හෝ යම් පිරිසක් සමූහයක් පුද්ගල සමූහයක් පිළිබඳව අපේ මතකයට එනවා. එතකොට දැන් අපිට මේක තැනක් තේරුම් ගත්ත ඔබ හිතන්න ඔබ මේ වෙලාව සීකලත් මට අහවල් අහවල් අය අතීතයේ බොහෝම කරදර කළා. දැන් අතීතයේ කරදර කළ අය ඉන්නවා. දැනුත් මේ අය අපිට හිරිහරමන කරන්නේ. දැනුත් තමන්ගේ ජීවිතයට කරදර විපත් ගෙන දෙන අහිතවත් අය ඉන්නවා. ඒ වගේම අනාගතයේත් මේ අයගෙන් නම් අපට පිළිසරණක් වෙන එකක් නෑ, හොඳක් වෙන එකක් නෑ. අනාගතයේත් මට යහපතක්ම කරාවි කියලා හිතාගත්ත අය ඉන්නවා. දැන් බලන්න ඒ අය පිළිබඳව සිහි කළොත් ඒ අය හිගෙන හිතට මතකයට ආවොත් ඒ ආපු හැම මොහොතකම අප තුළ ක්‍රෝධය කෝපය ඉපදිලා. ඒ නිසා දැන් අපට බුදුහාමුදුරුව දේශනා කරනවා ඔන්නේ පුද්ගල සංකල්පයේ තුළ තදංග විකම්බන වශයෙන් හික්මවා ගැනීමක් කරන්න පුළුවන්. ඒ පුද්ගලය පිළිබඳව එයා මට එක අනර්ථයක් කළත් ඒක හොඳ ටික හිතනවා. එයාගේ කොච්චර හොඳ තියෙනවද, මට බොහෝම හොඳ දේවලුත් කරලා තියෙනවා. නරක දේවල් එකයි දෙකයි, හොඳ උපකාර හොඳක් තියෙනවා. හොඳ පැත්ත හිතලා ඒ පුද්ගල භාවය තුළම ක්‍රෝධේ කෝපේ ගිවා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම ඥාතිත්වයේ ගැන හිතලා අද මෙහෙම වුණාට අතීතයේ මට අම්මා තාත්තවල ඉන්න ඇති කියලා ඒ පුද්ගල භාවය තුළම පදංග විඛම්බන වශයෙන් ක්‍රෝධේ කෝපේ සංසිඳව ගන්න පුළුවන්. හැබැයි මේ දේශනාව තුළ කියන්නේ තං කුතෙත්ත ලබ්භාති ආඝාතං පටිවිනේති. මේ ආඝාතේ සම්පූර්ණයෙන් ඡය කරන්න නම් අපට මෙන්න මේ පුද්ගලයක් හමු නොවෙන්න ඕන. මම කියන පුද්ගල භාවය හමු වුණොත් මගින් බාහිර වූ තවත් හිතවත් අහිතවත් නැදහත් පිරිසකුත් හම්බ වෙනවා. ඒ අහිතවත් අය හම්බ වෙන තැන ඒ අහිතවත්ය කියන තෝරා ගැනීම ඇති තැනම තියෙනවා අකමැත්ත පැටිග ප්‍රෝධය කෝපේතන තියෙනවා. එනිසා අපට මේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද මේ පුද්ගල සංකල්පයෙන් මිදෙන්නේ? පුද්ගල සංකල්පයෙන් මිදුන මට වෛර කරන්නෙක් හෝ වෛර කරන්නා වූ මම හමු නොවන තැනකට අපේ මනස පත් කරගත්තොත් ද්වේෂය පිළිබඳව ක්‍රෝධය කෝපය පිළිබඳව සමුච්ඡේද ප්‍රහාණය ඒ තුල ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපට මේ දහමේ ගැඹුරු අරුත විමසන්න වෙන්නේ මෙන්න මෙතනින් එහාට. කොහොමද ක්‍රෝධය කෝපය අපේ සිත්වල නැවත උපදින්නෙම නැති වෙන විදිහට මේ ධර්ම මනසිකාරය කරන්නේ පුද්ගල සංකල්පයෙන් නිදහස් වෙන විදිහට? ඒ පුද්ගලයේ කිටියොත් තමයි එයා මට හිතවත් වූ අහිතවත් කියන්න වෙන්නේ. පුද්ගලයේ හමුවනොත් තමයි අතීතයේත් මෙහෙමයි කළේ වර්තමානයේත් මෙහෙමයි කරන්නේ අනාගතයේත් මෙහෙම කරයි කියලා හිතන්න වෙන්නේ පුද්ගලයෙක් හමුවන. එතකොට අපට බාහිර පුද්ගලයෙක් හම්බ වෙන්නේ තමා කියලා පුද්ගලයෙක් හමු වුණොත්. එනිසා මගේ බුදුරජාණන් වහන්සේගේ දහමේ යථාර්ථයට දර්ශනයට පැමිණි තැනම හම්බ වෙන්නේ ඒ සක්කාය දෘෂ්ටිය ඒ ආත්ම දෘෂ්ටිය බිඳහිලන දහම. අන්න ඒ සක්කාය දෘෂ්ටිය දුරු කරන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන් විෂයාකාරයෙන් සාස්වත උච්ඡේදාදී වශයෙන් දෘෂ්ටි වශයෙන් නොගෙන අත්හැර දමන්නට පුළුවන් වුණොත් අන්න ඒ අනාත්මවාදී දහමට දර්ශනයට පැමිණි කෙනාට පුළුවන්කම තියෙනවා ලෝභ ද්වේෂ දෙක සම්පූර්ණයෙන් ගෙවා දමන්න. සෝතාපන්න වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත කියන මේ සංවිචිකිච්ඡා ආදී සංයෝජන තුන දුර යනවා. ඒ දහමට ඒ දැක්මට ඒ දර්ශනයට පැමිණි කෙනා සකදාගාමි අනාගාමි කියන මාර්ගඵල ලැබමින් ඒ ලෝභ ද්වේෂ දෙක සම්පූර්ණයෙන් අනුසේ සහිතව සම්පූර්ණයෙන්ම යටපත් කොට දමනවා නැවත නූපදිනසේ. එනිසා ඔබට මට මේ සම්පූර්ණයෙන්ම මේ ආඝාතය පටි විනෙය විනෙය කරනවා කියලා කියන්නේ විනය කරනවා කියලා කියන්නේ විනාශ කරනවා හික්ම වෙනවා ඒ තැනට නොයෙන්නට ඒ තැන ඒ ගතිය නූපදින්නට සිත හික්මවා ගන්නවා. ඉතින් ඒ තැනටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ නිවන් දර්ශනයකට පැමිණීමේ. ඉතින් එබඳු අනාත්ම දහමක් පිළිබඳව හොයලා අපේ හිතේ පවතින උපදින ආඝාතයේ දුරු කරගන්න මහන්සි වෙන අතර එතෙක් తాවකාලිකව අර නරක කරන අය පිළිබඳවත් ඔවුන්ගේ හොඳ ටික ගැන හිතලා අද අහිතවත් හිටියට අනේ සංසාරේ අම්මා තාත්තා වෙලා මට ඉන්න ඇති නේද මේ අය? අම්මා තාත්තා නොවුණු කෙනෙක් මේ සසරේ හිටියේ නෑ නේද? ඊළඟට කර්මේශකීය කොට ඇති බව ඔහු මේ මට හිරිහැර කරලා නිවැරදි මට හිරිහැර කරලා ඔහු මෙබඳු කර්මයක් සිද්ධ කරගෙන ඒ කර්මානුරූපව ඔහුට අත්විඳින්නට වෙන දුක්ඛිත විපාක ගැන හිතලා මගේ හිතේ උපදින ආඝාතයන් තදංග විකම්බන වශයෙන් යටපත් කරගෙන මගේ හිත සුවපත් කරගන්නට අපි නිරන්තරවම උත්සාහවත් වෙමු. මේ ධර්මයෙන් කියන යථාර්ථයේ ගැඹුරු ධර්ම තවදුරටත් ලැබෙන අවස්ථාවක විමසා බලන්නට ඉඩ තබමින් අපේ කාලය අවසන් වේති දෙවින් අපි මේ ධර්ම දේශනාව මේ නිමාවටපත් කරනවා. හැම දිනාටම ඒ ආඝාතයෙන් දුරව ආඝාතයේ පටිවිණය කොට උතුම් සාන්තියෙන් සැනසීම පිණිස මේ උතුම් ධර්මයේද හේතු උපනිශ්‍රය වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා සුභුම්මත්තා දේවානාගා මල්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් මේ ධර්ම ශ්‍රවණේ තුලින් ධර්ම දේශනා කරවීමේ ධර්ම දානමේ පින්කම තුලින් ජනිත කරගත් උතුම් කුසල පුණ්‍ය සම්පත්තිය මේ දිජනාගාමිනී හෙටි ආරච්චි මෙතුමන් රුක්මාල් හෙටි ආරච්චි ගයත්‍රි හෙටි ආරච්චි ඒ සහෝදරියන් දෙපළ ඇතුළු කොට ඇති මේ හැම දෙනාටත් බණ අසන හැමතත් නම් සඳහන් කළ මියගිය ඥාති වර්ගයාටත් දෙවියන් සහිත ලෝකයාටත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ සත්‍ය අවබෝධයේ පිණිසම මේ පින දෙහිතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මතු බුදු වලවත් සනසනාරි මෛත්‍රී නාත නිබ්බෝසතානන් වහන්සේ ඇතුළු බුදු දෝසත්යන් වහන්සේලාටත් පින් ඇති දෙවියන්ටත් මේ පින් අත්පත් වේවා දිව ඉතුරු වැඩි දියුණු වේවා පතන බෝධියෙන් නිවනින් සනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. තම තමන් නමින් නම් සඳහන් කළ ඒ කුල පරම්පරාගත මෞතිය සහෝදර ගුරුවරාදී සකල විද ඥාතිවරු මේ පින්ගෙන සතකට පත්වේවා. දෙව් සතතින් මිනිස් සතතින් සතවත්ව උතුම් ලෞතුරු සුවයෙන්ම සනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. කාමිනීත්‍ය ආරච්චි මහත්මයාණන් ඒ සහෝදරියන් ඇතුළු කොට ඇති පවුලේ හැම දිනාටත් ඥාතීතයිසි හැමටත් බණසූ හැමටත් බෞද්ධයා මාධ්‍යාලයේ ගරු සභාපති සාමීන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් එවැගේම රට රැකින රණවිරුවනටත් අපහදු වැඩි ගුරු දෙමාපිය උපකාරක උපස්ථායක හැමටත් මේ පින් 107 වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක්තිරි සසර ගමන නිමකොට අමා මහ නිවනින් සනසේවා. නිවන් ලැබනාතුරු දෙලව සාන්තිය රැකවරණයම සැලසේවා. අභිවාදන සීලිස නිච්ඡං අද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නේච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සම්ජති.
සාදු සාදු සාදු.